सदीप जन्म भूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබ අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
නිරෝෂි, ජීවිතය කියන්නේ පැමිණීම සහ නික්ම යාම පමණයි. මේ පැමිණෙන දිනය සහ නික්ම යන දිනය අතර අප ජීවිතය ගෙවන්නේ කොහොමද, අප මතකයන් කොපමණ ප්‍රමාණයක් මේ සමාජයට ඉතිරි කර යන්නේද කියන එක විතරයි විමසා බලන්න තියෙන්නේ. ඉතින් අද අපේ වැඩසටහන ආරම්භ කරන්නේ ලක්වාසි සැමට, ඒ වගේම කලාවට ආදරය කරන අපි සැමට දැනගන්නට ලැබුණු ඉතාමත් සෝචනීය තොරතුරක් සමග. පසුගිය සෙනසුරාදා දිනයේ අප රටේ නිලි රැජින, මාලිනී සෙනේලතා පොන්සේකා අග්‍රගණ්‍ය කලාකාරිණිය අපාතරින් වෙන් වුණා. ඇය තම දිවි රංගමලට සමුදුන්නේ සති කිහිපයක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
ඕ කමිල, සිංහල සිනමාව මේ තාක් දුර රිදී තිරේ තබාගෙන එන්නට මානි ෆොන්සේකා කියන ඒ අපූර්ව චරිතය ලබා දුන්නා වූ දායකත්වය මෙතෙකේ කියන්නට බැහැ. ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසය පිළිබඳව කතා කරන විට දශක කිහිපයක් තිස්සේ ඇය සිය දායකත්වය සිංහල සිනමාවට ලබා දුන්නා. ඇත්තටම මාලිනි ෆොන්සේකාගේ අඩුව සිංහල සිනමාවට යලිත් කිසිදාක නම් පුරවන්නන බැරි වෙයි. ඇගේ රංගන ප්‍රතිහාරය, ඇගේ රංගන ප්‍රතිභාව පමණක් නෙවෙයි, සුවිශේෂී රූපකාය ඇතරම් සොඳුරු නිලියක් සිංහල සිනමාවේ නොසිටී බවට ඇගේ සමකාලීන නිලියන් වගේම පසුකාලීන නිලියන් පවා පිළිගන්නා වූ සත්‍යයක්. ඉතින් මේ සටහන ඇයට උපහාරයක් වෙනුවෙනුයි.
මගේ ඉපදිච්ච දවසේ මගේ අම්මා බෙල්ලේ ගැට ගපු මේ මාලි මෙච්චර කාලයක් මගේ ආරක්ෂකයා වෙලා හිටියා. අපේ රැයි පුරු දෙයට ඒක කවදරි අයිති වෙන්නේ තමන්ගේ අතගත්තු මිනිහට. ඒක නිසා මට දැන් මේකෙන් වැඩක් නෑ. ඊට පස්සේ මගේ එකම ආරක්ෂකයා මගේ රත්තරන් මාත්‍යයි.
සේවකයෙකු වූ ගිල්බර්ට් ෆොන්සේකා සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වන දරුවා ලෙස මාලනී ෆොන්සේකා මහත්මිය උපත ලැබුවේ 1947 වර්ෂයේ අප්‍රේල් 30 වෙනිදා කැළණියේදී. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ඇය ද්විතීක අධ්‍යාපනය අවසන් වන තෙක් ඉගෙනුම ලැබුවේ කැළණිය ගුරුකුල මහාවිද්‍යාලයෙන්. සිය අධ්‍යාපනයෙන් අනතුරුව මාලනී ෆොන්සේකා මහත්මිය සිය රංගන දිවිය ආරම්භ කළේ වේදිකාවෙන්. 1963 දී නොරතරත වේදිකා නාට්‍යයේ රඟපෑ ඇය 1968 දී රඟපෑ අකල්වැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිළිය වෙනුවෙන් ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා. මාලනී ෆොන්සේකා මහත්මිය වේදිකා නාට්‍ය 14කට සිය ප්‍රධාන රංගන දායකත්වය එක් කළා. ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 වර්ෂයේ තිස්ස ලියන සූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන්. ඉන්පසු එම වර්ෂයේදීම ඇය අබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපටවලට සිය රංගන දායකත්වය එක් කළා. ඇය රංගපෑ සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 140ක් පමණ වෙනවා. ඒ අතරට විදේශීය චිත්‍රපටද ඇතුළත්. මාලනී ෆොන්සේකා මහත්මියගේ සාර්ථකම චිත්‍රපට ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිධානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල හා රන්මැලිකා, ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් යන චිත්‍රපට වඩාත් ජන ආකර්ෂණයට පත් වුණා. මාලනී ෆොන්සේකා මහත්මිය සිය සිනමා දිවියේ සුවිශේෂී සනිටුහනක් තබන්නේ 1984 වර්ෂයේදී සසර චේතනා චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිදු කිරීමෙන්. ඇය 1978 වර්ෂයේදී දෙමළ රංගන ශිල්පී සිවාචි ගණේෂන් සමග පයිලට් ප්‍රේමනාත්හි රංගනයෙන් දායක වුණා. පසු කාලයේදී මාලනී ෆොන්සේකා මහත්මිය රූපවාහිනියටද ප්‍රවිෂ්ට වූ අතර ඇය රංගපෑ මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්බුර සහ අමුදරෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසා හිමි වුණා. මාලනී ෆොන්සේකා මහත්මිය සැනසිලි සුවඳ, නිරූපාමල වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකීය ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කර පළමු කාන්තාව බවටද පත් වුණා. මෑත කාලයේ ඇය රඟපෑ අවසන් චිත්‍රපටය වන්නේ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ආකාශ කුසුම් චිත්‍රපටයයි. මාලනී ෆොන්සේකා මහත්මිය එදා මෙදා තුර දැක්වූ රංගන ප්‍රතිභාව දිස් විදිස් දෙයංශයෙන්ම සම්මානයට පාත්‍ර වුණා. ජාත්‍යන්තර තරයේ සම්මාන, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, OCIC සම්මාන වැනි සම්මාන රැසකින් පිදුම් ලැබීමට මාලනී ෆොන්සේකා මහත්මිය සමත් වුණා. 2010 වර්ෂයේදී ඇය CNN රූපවාහිනිය විසින් ආසියාවේ සියලු කාලයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට නළු නිළියන් 25 දෙනාගෙන් කෙනෙකු ලෙසද නම් කරනු ලැබුවා. පසු කාලයේදී දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කළා.
මට නම් හරි දුකයි බේබ් මහත්තයා. සිරිලය මතක් වෙනකොට හරියට පපුව පත් වෙනවා වගේ.
මං නම් කවදාත් හිතන්නේ සිරිල් ඔච්චර මෝඩෙක් කියලා.
මගේ හිතේ හැමතිස්සෙම තියෙන හරිම බය. මේ නපුරු මිනිසුන්ගෙන් බේරිලක් වෙන එකක් නැහැ. පට්ට බර වුණාම ඉක්මනට කඩා වැටෙන්න පුළුවන් කිව්වල.
මොනාත්ත?
අන්නගල ඉන්නත්ත.
කවුද එහෙම කිව්වේ?
පැටිල්ල නැන්ද.
ඕකි මොනවද නෝ කියන්නේ?
ඇත්තටම බේ මහත්තයා මාව එක්ක යනවද?
ඔව්.
කවද්ද?
කවද හරි.
බේ මහත්තයා ටික පරිසං වෙන්නේ කොහොඳයි. කවුද දන්නේ මොනව කරන්න හිතන් ඉන්නාද? ආතම දිසම ගේ මුල්ලට වෙලා ඉන්නේ. මට පරක්කු වෙනවා. මයි යන්න.
කමිල, අපි මාලනී ෆොන්සේකා මහත්මිය ගැන කරපු සටහනට අමතරව මාලනී ෆොන්සේකා මහත්මිය ළඟින්ම ඇසුරු කළ ඇගේ ඒ සුන්දර රූපකාය ලස්සන්ට ඡායාරූපකරණය කළ දයාන් විතාරණ, අපේ ආදරණීය දයාන් අයියව අපි සම්බන්ධ කරගමු මාලනී ෆොන්සේකා මහත්මිය ගැන ඔහුගේ හඬින් සටහනක් තබන්නට. දයාන් අයියේ, මාලනී ෆොන්සේකා මහත්මිය ගැන ඔබේ මතකයෙන් බිදක් එකතු කරන්න ජන්මභූමි වලට.
ඔව් නිරෝෂි, ඇත්තටම මේ මාලනියක් ගැන කියනවා නම් එහෙම මේ විනාඩි ගානකින් කියලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මොකද කුඩා කාලේ ඉඳලා මං ඉපදෙන්නේ 1962. ඇය සිනමාවේ වැජබෙන්නේ, එයා ඇය සිනමාවේ කියන කලාලෝකයට එන්නේ 63. ඒ කියන්නේ මං අවුරුද්දක් වගේ කාලේ. එතකොට 68 ඉඳන් පුජ්ජපබ චිත්‍රපටියෙන් සිනමාවට එන්නේ. හැබැයි මට පොඩි කාලේ ඉඳලා ඇගිරුව මතකයි. මොකද වීකෙන්ඩ් කවර, මොකද අපේ ගෙදරට හැම ඉරිදාම වීකෙන්ඩ් පත්‍රේ ගන්නවා. එතකොට ඒ කවරවල ඉන්න ස්වරූපි නිලියන් මම පොඩි කාලේ ඉඳන් මාගලට මම ඡායාරූපීෙක් වෙන ලකුණු තිබ්බ හින්දා හෝ මගේ කෝ හේතුවකට මම හරි ලස්සන පින්තූර දකින්න හරි ආසයි. ඉතින් මම අදරත් මතකයි මාල්නියක් කොණ්ඩේ කඩාගෙන ඉන්න පින්තූරයක් මම දකිනවා වීකෙන්ඩ් පත්‍රයක. ඒක හරිම සිරියාවක්. ඒ මං හිතන්නේ මම මේවා දකින්නේ 60 ගණන් වල නැත්තම් 70 වගේ මුල වගේ. ඉතින් ඒකම 72-3 වෙනකොට මාල්නියක්වත් 73 වෙනකොට තුෂාරා චිත්‍රපටයේම ඉතාම ජනප්‍රිය වෙනවා. විජේ මාල්නි, ගාමිණී මාල්නි මෙහෙම හරිම ජනප්‍රිය වෙනවා. ඉතින් මට කුඩා කාලේ ඉඳලා මාල්නියක් කර තිබ්බේ විශේෂ ඇල්මක්. ඉතින් ඒ හිනාවටත් මම පොඩි කාලේ ඉඳලා හරිම ආසයි. ඉතින් ඔහොම ඉන්නකොට මේ 1978 වගේ 70 පිච්චේතරටි පින්න. ඒත් මේක මම හිතනවා රූපගත කරේ 77 හෝ 76. ජෝසුගන්ධගේ නීලගින චිත්‍රපටියේ මාතලේ මම ඉන්න කාලේ අපේ ගෙවල් ළඟ තමයි ජෝසුගන්ධගේ ගෙදර තිබ්බේ. ඒ ගෙදර රූපගත කිරීම කරනවා. ඉස්කෝලේ යනකොට මං කම්බි වැටෙන් බලාගෙන ඉන්නවා. සුමනක්කයි මාල්නියක්කයි බැඩ්මින්ටන් ගහනවා. ඉතින් මට දුරට පේන්නේ, මට හරි පැහැදිලිව පේන්නේත් නැහැ. ඉතින් මම ඒ කාලේ මේ ජෝසනන්ද ඇතුළුව, ඒ කියන්නේ අපේ අම්මා ඉස්සර මේ මැහුම් කියන්නේ 70 මහනේ අපේ තාත්තා නැතුණාට පස්සේ අපි ජීවත් කරන අම්මා මේ ඕඩර්ස් අරන්, මොකද අපේ අම්මා ඩිප්ලෝමාට්, බසිංහ ඩිප්ලෝමාට්. ඉතින් අපේ අම්මට හොඳට මහන්න පුළුවන්. අපේ අම්මා ගොඩක් ඔය ව්‍යාපාරිකයන්ගේ කියන්නේ මුකේ 70 මහනවා. ඒ කියන්නේ ඒ මාතලේ අම්මා මේ සයම් කිසි ප්‍රසිද්ධියක් කිසිලව කාන්තාවන්ගේ 70 මහන්න. ඉතින් ජෝසුගන්ධගේ නෝනත් එන්නේ අපේ අම්මගේ මේ අම්මගේ 70 මහන්න. ඉතින් මම නිකන් පොඩි කාලේ හිතනවා අනේ මාල්නියක්ක එනවා නම් හොඳයි, 70ක්වත් හදිසිය චිත්‍රපටි ඕන්ලා මහා ගන්න මිම්ම දෙන්න ආවදී මට යව ළඟට බලා ගන්න පුළුවන් කියලා මම ඉතින් මගේ පුංචි හිතට මං හිතනවා එහෙම. ඉතින් එහෙම ඉන්නකොට මම මගේ ගුරුතුමිය, මම කියන්නේ නන්දමාලිනීට මම ගොඩාක් ආසයි. ඒ වගේම මම ඇගේ සංගීත පන්තියට රංගිත නන්දමාලි සංගීත ආශ්‍රමයට මේ 1982 මම ඇතුළත් වෙනවා. ඊට ඉස්සෙල්ලා සත්‍යගීතේ පටන් ගත්ත කාලේ මම සත්‍යගීතේ බලන්න යනවා. ඒ ගීත සත්‍යගීතේ බලන්න යනකොට මාල්නියක්වත් ඒ ප්‍රසංගේ බලන්න ඇවිල්ලා මම ඔටෝග්‍රාෆ් එක දීලා ඇගෙන් අස්සනක් ගන්නවා. ඒ හරියටම ජනවාරි 30 82. ඒතර මම කොළඹට ඇවිල්ලා රැකියාවක් කරන කාලේ ඉතින් මම එදා ඇව ලස්සන්ට ළඟට දැක්කා. ඉතින් එහෙම ඉඳලා ආය ආපහු මේ 1988 ඉතර මම පාරේ යනකොට මගේ හොඳලාට ලෙදර් බෑග් එකේ මගේ කැමරාව තිබ්බා. මම 85 මේ ෆොටෝ ගන්න පටන් ගන්නෙ 84 වගේ. නන්ද මිත්‍ය පන්ති යන කාලෙම තමයි මම පටන් ගන්නෙ මේ. ඉතින් 88 වගේ මම මේ මාල්නියක්කගේ රූපගත කිරීමක් වෙනවා මද සමයේදී. ඒ වෙලාවේ මම කොහොම හිතට වේලා අරගෙන ගිහිල්ලා මාල්නියක්කගෙන් අහලා පින්තූරයක් ගන්නවා. ඊට පස්සේ ඒ ස්වරූපගත කිරීම වෙනකොටත් මම එතන රැඳිලා ඉඳලා පින්තූර කීපයක් ගන්නවා. ඇය පාර පනින දර්ශනයක් තමයි ගත්තේ. ඒ පාර පනින්නේ ඇය වටපිට බලනවා, නැත්නම් මම හිතන්නේ ලකි දැසෙනකම් බලා ඉන්න සීනයක් තිබ්බේ. ඒ වෙලාවේ මම ඇගේ පින්තූරයක් ටිකක් කිට්ටුවට ගන්නවා. ඉතින් ඒක තමයි මම ගත්ත මුල්ම පින්තූර වෙන්නේ මාල්නියක්කගේ. ඒකත් මගේ මූණපතේ දාලා තියෙනවා. මේ මෑතකදී ගත්ත සාය ඇයත් අතීතයේ ගත්ත පින්තූර ගොඩාක් මම අවුරුදු දැන් 30 ගණක් තිස්සේ ගත්ත මාල්නියක්කගේ පින්තූර මම මේ මූණ පුතේ පල කරලා තියෙන ඉතින් ඒකට මම ගොඩාක් අය සතුට ප්‍රකාශ කරනවා. ඉතින් ඔහොම ඉන්නකොට 1994 මං අපේ ගෙදරට මාල්නියක්ක එක දවසක් එනවා. ඒ කියන්නේ මේ රසපත්‍රයේ පින්තූර ගන්න තමයි එන්නේ රසපත්‍රයේ කවරවලට. ඉතින් එදා ඇය ඇවිල්ලා පින්තූර ගන්නකොට මේ මට අමතකම නොසිදුවාගේ දිමාවක් එන්නේ මේ ඇගේ පින්තූර ගන්නට. මම ඇයට කිව්වා මේ මාල්නියක්ක මේ අපි ඇස්වල ටිකක් තව මේ අයිලයින් එක ඩාක් කරමුද, ඒක මදි වගේ ටිකක් නිදිමත ගතියක් පේනවා කිව්වා. මාල්නියක්කත් මට හා කියලා මම ඇගේ ඇස් දෙකේ අයිලයින් එක ඇඳා. මේ ඉතින් කොහොම හරි ඊට පස්සේ පින්තූරත් ලස්සනට තිබ්බා. ඒව කවර ගොඩාක් ගියා ඒ කාලේ. ඉතින් එදා තමයි මුලින්ම මේ හරි විදියේ පින්තූරයක් මම මාන්නයක් අයි ගත්තගෙන පෝට්‍රේට් එක. ඊට පස්සේ ඒ අලුතම ඒ කියන්නේ සරසවි සිනමා උල්ලදී මට මේ ඉන්විටේෂන් එකක් හම්බ වෙනවා මේ සරසවි සිනමා උල්ල නරඹන්න. එදා මම මාන්නයක් මට හම්බුණාම මාන්නයක් එකපාරටම ලකිදාස්ට කියනවා, ලකියර කියනවා, ආ මේ 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 මෙන්න මෙයා තමයි මගේ ඇහි අයිලයින ගෑවේ කියලා. ඉතින් මේ මං ඉතින් හිතුවා ඇයි ඒක ඉච්චර එම්ෆසයිස් කළා, يعني ඒක විශේෂම කියන්නේ කියලා. හැබැයි පසු කාලීනව අපි දෙන්නම රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙනකොට මේ මේකප් කරන වෙලාවේ ඒ අර මේකප් කරන මල්ලිට කිව්වා, ඔයා දන්නවද මගේ ජීවිතේම මගේ අයිලයිනර් ඇඳලා තින්නේ මේ දයන් තමයි කියලා. ඊට පස්සේ මං ඇහුවා ඇයි ඒ මොකද්ද කියලා. එයා හැමදාම එයාමලු ඇඳගන්නේ අයිලයිනර් එක. හැබැයි මේ මම එදා කිව්වාම මට ලම් කරා කිව්වා. ඉතින් එතන මං මේ කියන්න හදන්නේ කොච්චර නිහතමානීද, මොකද මම මායාට කියන්න තිබ්බනේ කෝ දෙන්න මං ඇඳගන්නම් කියලා. හැබැයි මට යායේ අවස්ථාව දුන්නා. මං චාර ශිල්පියෙක්නේ, මං විශේෂ නිරූපණ ශිල්පියෙකුත් නෙමෙයි. ඉතින් ඒ වගේ ඇය කවදත් කාවත් කාගකවත් හැකියාවක් දැක්කාම ඒක කවදාකවත් මේ ඒක හැල්ලු කරන්නේ නැහැ. ඒක හැමිලෙම අගේ කරනවා. ඉතින් මට මතකයි මාලනී අක්කගේ ඊට පස්සේ මාලනී කියන ප්‍රසංගය කරනවා හැරිස් අයියා, හැරිස් විජේසිංහන් ඇව හැදගන්නවා. එතකොට ඇයට 55යි අය අර රිද්ද හැට්ටේම ඇඳලා ගත පින්තූරයක් තිබ්බා. ඒ පින්තූරයේදී අපිට මතක් වුණේ ආවාසය ආදරේ චිත්‍රපටියේ, ඒ වගේම මේ ඒ කාලේ තිබ්බ චිත්‍රපටිවල ඇය රඟපාමු විලාසෙම තමයි ඇය ඇත්තටම ඊපත් නොවන නිළියක්. මට විශේෂයෙන්ම කියන්න තියෙන දේ හරියටම අවුරුද්දකට ඉස්සෙල්ලා අපේ චාරිපිල්පෙන්ගේ සම්මාන උල්ලකදී මහා සම්මාන වූ සම්මානිත වූ මේ උත්සවයකදී නෙළුම් පොකුණේ මාලනියක් ඇවිල්ලා හිටියා ප්‍රධාන අමුත්‍ය හැටියට. එදා මම ඇගේ පින්තූර ටිකක් ගත්තා. ඒ පින්තූර තමයි මේ අවුරුදු 30 ගානට මම ගත්ත ලස්සනම පින්තූර ටික. ඒක මම ගොඩාක් මෝණ පොතේ මුදාහැරලා තියෙනවා. රතුපාර සාරියක් අවසානයේ ඇයට ඇය වෙනුවෙන් ඇගේ සදාතනික මතකයේ රඳවන්න දින ළඟ ගිහිලා තිබ්බ ඡායාරූපයක් මම ඒ වෙලාවේ ගත්තා. හරියටම අවුරුද්දකට ඉස්සෙල්ලා මේ 7 වෙනිදා 2024 ඒ පින්තූර තමයි මම ඒ ගත්ත ලස්සනම පින්තූර. ඇත්තටම කියනවා නම් මේ වරු ගණන් කතා කරන්න පුළුවන් මාළනියක මම මේ කිව්වේ හරිම කෙටි කතාවක් ඇයගෙන. ඉතින් මට අපි හැමෝටම දැනන දේ තමයි ඇය තරම් උත්තරීතර නිළියක්, ඇය තරම් ලස්සන නිළියක්, ඇය තරම් සුන්දර සිනාවක් තිබ්බ නිළියක්, ඇය තරම් පරිපූර්ණ, කියන්නේ හැම පැත්තෙම ඇගේ විශේෂම. දැන් අනිත් එක මම ඇය සමග චිත්‍රපටියක රඟපාන්නත් වාසනා වුණා. මොනර විලක් කියලා තාම ප්‍රදර්ශන නොවුන දැන් වැඩගත්තු සිරු දෙ නෙම වූ චිත්‍රපටියක මම ඇය සමග රඟපානවා. ඉතින් ඇත්තටම මම ඒ චිත්‍රපටියට මට රඟපාන්න බැරි වුණත් මම හා කිව්වේ මාළනියක් එක රඟපාන්න තියෙන ආසාවට, එක ෆ්‍රේම් එකක ඉන්න තියෙන ආසාවට. ඉතින් මම එදා අර නීලා චිත්‍රපටියේ කම්බි වැටෙන් බලාගෙන ඉච්චේ කොල්ලා කොමාරි මාළනියක් හොඳම හිතවතියක් වෙලා ඇගේ වැඩිම ප්‍රමාණයක් ඡායාරූප ගත්ත ඡායාරූපියා වෙලා ඇගේ හොඳ හිතවතෙක් වෙලා, ඒ වගේම ඇය වෙනුවෙන් උපහාර ගීතයක් කියන ඇයි ඉන්න කාලෙම මං ගීතයක් ඇය මට මේ මම ඇයට දැම්මා එකපාරක් කැප්ෂන් එකක් මේ ආසියාවේ ආශ්චර්ය කියලා. ඇය මට කතා කරලා එක්කව දයන් ඔයා මේ හරි ලස්සනට මං ගැන කියලා තියෙනවා. ඒක මට හරි සතුටුයි. මොකද මම ආසියාවේ ඉන්න හොඳම චිත්‍රපට නළලියන් 25 දෙනා අතර මගේ නමත් රැඳිලා තියෙනවා ලංකාවෙන් ඉන්න මං විතරයි. එතකොට මං කිව්වා අක්කේ මම ඒකත් නොදැන මං කිව්වා හරි නේද. අපි එතකොට මම එයා කිව්වා ඇයි දයන් මං වෙනුවෙන් සින්දුවක් කරන්න ඇත්තේ, ඔයාට පුළුවන් ලස්සන සින්දුවක් කරන්න. මේ මං ආසයි, මං කාගෙන්වත් එහෙම ඉල්ලීමක් කළා නැහැ, මං ඔයාගෙන් ඉල්ලන්නේ. මොකද මේ ඔයා කරන දේක් හරි ලස්සනට කරන කෙනෙක් ඉඳා කියලා. ඇත්තටම ඒ පද රචනාවත් ලියලා ඒ සියලු දේවල් තිබ්බට ඒ කාලේ තමයි මේ අසනීප තත්ත්වෙන් ඉන්නේ. මොකද ඇය ඒ මේ රූප රචනාවෙත් පෙනී ඉන්න කැමැත්ත පළ කර ඇත. හැබැයි අවසානයේ රෝගාතුර වීම තුළින් ඒක කල් ගියා. හැබැයි ඉතාම නුරුදු නුදුරේම ඒ ගීතය මම ගායනා කළා, සංගීතවත් කළා, ඔබට ඉල්ලා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සේද මාවතින් ආකාශ කුසුමිය කියලා අසංකුරුවන් සාගර තමයි ගීතය රචනා කළේ. ඒ වගේම දර්ශන වික්‍රමතුංග තමයි සංගීතය මෙහෙවන්නේ, සංගීතවත් කරන්නේ. ඉතින් ඒ නුදුරේදී ගීතත් මන් තිළන කරන්නමයි. ඒ වගේම ඇගේ ඡායාරූප ඇති තරම් මාස මේ සයිබ අවකාශයේ මුදාහරිනවා. ඉතින් ඇගේ කීර්ති නාමය සදා බැබළ ලෙස මම හැමදාම ඇවෙනෙන් කටයුතු කරනවා කියලා ප්‍රතිඥා දෙනවා. මාළනියක්ගේ ඔබට නිවනේ දොට් වැඩි ඇත කරන වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ වගේ නිලියක් බිහිවෙන්නේ සතවර්ෂ ගන්නාට එක්කෙනයි. එහෙම නිලියක් තමයි අපේ නිලි රාජනීය මාලිනිය නොහොත් මානිලිය මහානිලිය ඇය එය වෙන්නේ නිලියක් අවදාහපත් අපිට ආපහු හම් වෙන්නේ අර ඇත්තෙම කියනවා සිනමාවේ මුල්ම නිලිය වෙන රුක්මණී දේවිය නිලි රජිනක් වුණා වගේම අපට ලැබුණ දෙවන නිලි රජින ඒ හැබැයි මං හිතන්නේ කවදාකවත් ඒ කිරුල කාටවත් දරන්න පුළුවන් වෙයි කියලා ඈතරම් අවුරුදු 62ක් කලාලෝකයේ හිටපු අකණ්ඩව සිනමාවේ රැඳුන සිනමාවේ සහ කලාවේ රැඳුන ගීත ගායනා කළ සිනමා අධ්‍යක්ෂණය කළ තිර නාටක ලියපු ඒ වගේම කියන්නේ කලාවේ හැම ශිෂ්ටයකටම අත තැබූ හැම දෙයකටම නොබියව අනිත් එක හැමදාම සිනාමුසි මොනතරම් දුක දොමනස්ස තිබ්බත් ඒ හැම දෙයක්ම දරාගත්ත ගෑණියෙක් මං හිතන්නේ සිනමාවේ හිටියා කියලා. ඉතින් ඒ ලාලනිය ඒ සුකුමාල ලාලනිය වගේම දර කියන්නේ යකඩ ගැහැණිය මේ හැම දෙයක් එක්කම බද්ධ වෙන මාලනියකට කෙවණේ දොරටු වැඩි ඇතකන වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. මම දයන් විතාරණ.
ස්තුති දයන් අයියේ ඒ හැඟීම් වදන් වලට. ඉතින් ඉදිරියේදී ඔබ ඇය වෙනුවෙන් ගායනා කරන්න සූදානමින් සිටින ගීතයට අපෙන් සුබපැතුම්.
සිනමා දරු අඹරේ රාජිනිය රටක් වසඟ කළ ඇය රසවාහිනිය කිසිම දිනක රුවන් නොමැකින ලාලිනිය අපේ සිතින් නොමියෙන ඇයයි මාලිනිය
සිනමාවේ රාජිනිය වූ මාලිනියේ ඔබට සුභකම්. සතියේ වෛද්‍ය සාකච්ඡාවේදී කතා බහ කරේ ෆ්ලූ වැක්සින් එක ගැන. ඉතින් මම හිතනවා මේ කතා බහ ඔබට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා. මේ සතියේදී අපි කතා බහ කරන්න හේතුණා බෝ නොවන රෝග පිළිබඳව. එහෙම කියලා කතා කරනකොට අපි විශේෂයෙන්ම බෝ නොවන රෝග පිළිබඳව කතා බහ කරනකොට දියබෙටියාව පිළිබඳව තමයි අංක එකට කතා බහ කරන්නේ. ඉතින් අද දවසේදී අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සූදානම් වෙනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න ඔබ කවුරුත් හොඳ කර්ම දන්න කෙනෙක් එක තමයි මේ සාකච්ඡාව අපි කරන්න සූදානම් වෙන්නේ. ලංකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ දියවැඩියාව හා සම්බන්ධවම ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්ව අපි ආරාධනා කරා ජන්ම භූමිවලට. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි ආචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුරන්ද වෛද්‍යතුමන්ව.
ආයිබෝන් නිරෝෂි, මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ජන්මභූමි ගුවන් විදුලි සේවයට මෙම වැඩසටහන පිළිබඳව ඔබ ආරාධනා කිරීම සම්බන්ධයෙන්.
වෛද්‍යතුමනි, අද මුලින්ම මේ කතාබහට ප්‍රවිෂ්ටයක් ගැනීම සඳහා මට හිතුණා මෙහෙම දෙයක් අහන්න ඕනේ කියලා. ඇත්තටම දියවැඩියාව කියන එක දැන් ලෝකේ කොතනද තියෙන්නේ?
දියවැඩියාව ලෝකයේ බෝනවන රෝග අතරින් ඉතාම වැදගත්ම බහුලම රෝගයක් බවට පත් වෙලා තියෙනවා. අපි ලෝකයේ වශයෙන් ගත්තොත් ලෝකයේ මිලියන 500කට වඩා රෝගීන් සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙනවා. ඊට අමතරව මේ භයානක තත්ත්වය තමයි මෙම ප්‍රතිශතයෙන් 40%ක් පමණ දියුණු වෙමින් පවතින රටවල් සහ විශේෂයෙන්ම දකුණු ආසියාතිකයන් සහ අනිකුත් ආසියාතිකයන් ඇතුළු ජාතීන්ට වැළඳී ඇති තත්ත්වය සහ මේන් 40%කටත් වඩා ප්‍රමාණයක් තමන් තවමත් දියවැඩියාවෙන් පෙළෙනවා යන්න දැන නොදැන සිටීම.
වෛද්‍යතුමනි, අද දවසේ අපි දියවැඩියාව පිළිබඳව කතා බහ කරන නිසා මට හිතුණා ඔබෙන් අහන්න මේ දියවැඩියාව කියන්නේ මොකද්ද කියන එක. ඒ වගේම තමයි අපි හැමෝම දන්න දෙයක් තමයි මේ ටයිප් 1 ටයිප් 2 ඩයබටිස් කියලා තියෙනවා. ඉතින් වෛද්‍යතුමන් මේ පිළිබඳව ඉදිරියට පැහැදිලි කරොත් ඉතාමත්ම හොඳයි.
නිරෝෂි, දියවැඩියාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. පළවෙනි සුලභම ප්‍රභේදය තමයි ටයිප් 2 දියවැඩියාව, ටයිප් 2 ඩයබටිස් කියන තත්ත්වය. අනිකුත් තත්ත්වය තමයි ටයිප් 1 තත්ත්වය සහ වෙනත් දියවැඩියා තත්ත්වයන් කීපයකුත් අපි දකින්න ලැබෙනවා. දැන් මෙතනින් ටයිප් 2 ඩයබටිස් කියන තත්ත්වය තමයි විශේෂයෙන්ම ලෝකයේ මං හිතන්නේ අඩුම වශයෙන් 70%කටත් වඩා අධික ප්‍රතිශතයකට වැළඳිලා තියෙන්නේ. විශේෂයෙන්ම වැඩිහිටියන් අතර පවතින දියවැඩියා තත්ත්වය තමයි ටයිප් 2 ඩයබටිස් කියන තත්ත්වය. මෙහිදී ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ අග්න්‍යාශයේ නිෂ්පාදනය වෙන ඉන්සුලින් හෝමෝනය තමයි රුධිරයේ ග්ලූකෝස් පාලනයට විශේෂයෙන්ම වැදගත් වෙන හෝමෝනය. ඉතින් මෙම හෝමෝනය ශරීරයේ පටකවලට සංවේදීතාවයේ අඩුවීම, එහෙම නැත්නම් මේකට කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වය නිසා තමයි විශේෂයෙන්ම ටයිප් 2 ඩයබටිස් කියන තත්ත්වය ඇති වෙන්නේ. අපි ටයිප් 1 ඩයබටිස් කියන තත්ත්වයට ප්‍රධානම හේතුව තමයි අපේ අග්න්‍යාශය සම්පූර්ණයෙන්ම ඉන්සියුලින් ශ්‍රාවය නොකරන තත්ත්වයට විනාශ වීම. අග්න්‍යාශයේ තියෙන අර ලැංගහන් දීපිකාවල තියෙන බීටසයිල සම්පූර්ණයෙන්ම ඒවට විරුද්ධව ශරීරයෙන්ම නිෂ්පාදනය වෙන ප්‍රතිදේහ නිසා විනාශ වීම නිසා තමයි ටයිප් 1 ඩයබටිස් කියන තත්ත්වය ඇති වෙන්නේ. මෙහිදී ඉන්සියුලින් ප්‍රතිරෝධයක් නැහැ. නමුත් ශරීරයේ ඉන්සියුලින් ස්රාවය මුළු මොනින්ම වගේ ඇනහිටලා තියෙනවා. ඒ නිසා අපේ ග්ලූකෝස් පාලනය සිද්ධ වෙන්නේ නැහැ. නිරෝෂි, ඔබ දැන් ඇහුවා දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා. සරල වශයෙන් ගත්තොත් අපේ ශරීරයේ ශක්තිය, රුධිරයේ ශක්තිය පටක කරා ගෙනියන ප්‍රධානම සංඝටකයක් තමයි ග්ලූකෝස් කියන ඒ සීනි වර්ගය. මේ ග්ලූකෝස් කියන සරල සීනි වර්ගය අපිට අත්‍යවශ්‍යම සංඝටකයක්. ග්ලූකෝස් අපේ ශරීරයේ තිබුණ නැත්නම් විශේෂයෙන් මොළයට සපයන අපිට ශක්තිය නැතුව පුද්ගලයෙක් මිය යන්න පුළුවන්. නමුත් ඒ වගේම තමා නිදන්ගත වශයෙන් දීර්ඝකාලීන වශයෙන් ග්ලූකෝස් අපේ රුධිරයේ ප්‍රතිශතය, එහෙම නැත්නම් සාන්ද්‍රණය වැඩි වෙලා තිබුණොත් එමගින් දීර්ඝකාලීනව ශරීරයේ විශේෂයෙන්ම ඇස්, වකුගඩු, ස්නායු වැනි අවයව හානි වෙලා විනාශ වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම අධික වශයෙන් එකවරම අපි ඉංග්‍රීසියෙන් කියන ඇකියුට්ලි ඒ ග්ලූකෝස් වැඩි වෙලා තිබුණොත් අපේ ශරීරයේ පරිවෘත්තීය ඉතාම දැඩි ලෙස විනාශ වෙලා වෙලස් වෙලා නරක ප්‍රතිඵල රාශියක් ඇති වෙලා අපි කියනවා හයිපර් ග්ලයිසෙමික් කෝමා වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් දියවැඩියාව කියන්නේ මෙම තත්ත්වයන් ඇතිවීමට හේතු වන අපේ ශරීරයේ රුධිරයේ තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩිවීමෙන් ඇති වෙන තත්ත්වයක්.
වෛද්‍යතුමන් කියනවා වගේ ඇත්තටම ලෝපුරා දියවැඩියාව ඉතාමත්ම සීග්‍රින් වැඩි වෙනවා. ඉතින් මේකට හේතු මොනවාද වෛද්‍යතුමනි? ඒ වගේම තමයි අපි මේ සඳහා මොකද කරන්න ඕනේ කියන එක අපි අහන්න කැමතියි.
දැන් නිරෝෂි ඔබ අහනවා මේ දියවැඩියා වසංගතයට ප්‍රධාන හේතු මොනවාද, අපි මේ වළක්වා ගන්න කෙසේද කියලා. මං සරලව දැක්කොත් දියවැඩියා වසංගතයට විශේෂයෙන්ම මේකට හේතුව ටයිප් 2 දියවැඩියා තත්ත්වය. ප්‍රධානම හේතුව තමා අපි කාලයත් සමග අපි කරන ශාරීරික වෙහෙසා කරන ව්‍යායාම ප්‍රමාණය අඩු වීමත් ඊට සරිලන ලෙස අපි ගන්නා කැලරි ප්‍රමාණය ආහාර වලින් ගන්නා කැලරි ප්‍රමාණය අඩු නොවීමත් නිසා එක එක පුද්ගලයන්ට සාපේක්ෂව ඇතිවන ස්ථූලභාවය එහෙම නැත්නම් අපේ ශරීරයේ මහත් වීමේ தත්ත්වය තමයි සරල වශයෙන්ම අපි ගත්තොත් මේකට හේතුව. ඉතින් මේකට හේතුව අපි තවත් ඔබට කියොත් මේ අපේ අධිකව ඇතිලා තියෙන නාගරීකරණය එහෙම නැත්නම් ඒත් එක්කම ඇතිලා තියෙන ඉන්ඩස්ට්‍රියල් මේ රෙවොලූෂන් එකත් එක්ක ඇතිවලා තියෙන නොයෙකුත් යාන්ත්‍ර උපකරණ බෙවලම් නිසා වාහන අපි ශක්තිය වශයෙන් ශරීරයේ වැය කරන ප්‍රමාණය හැම හේතුවක් නිසාම හැම දෙයකම මැෂින් වලදී හොදන්න ඊට පස්සේ උයන්න කොටන්න ඒ හැම දෙයකම මෙවලම් මේ තිබීම යන්ත්‍රෝපකරණ තිබීම නිසා ඇති වෙලා තියෙන ඒ ස්ථූලභාවය නිසා තමයි ප්‍රධාන වශයෙන්ම ශරීරයේ ඉන්සුලින් ප්‍රතිරෝධය ඇති වෙලා අපේ ජනතාවට මේ ටයිප් 2 දියවැඩියා වසංගතය ඇති වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි මේකට හේතුව දන්නකොට අපි මේක වළක්ව ගන්නත් අපිට පහසුයි. විශේෂයෙන්ම අපි ශාරීරික ස්ථූලභාවයට පත්වීම වැළැක්වීම තමයි ප්‍රධාන වශයෙන්ම සිදු කර යුතු වන්නේ. ඉතින් මේකට දෙවිදියක් තියෙනවා. එකක් තමයි අපි ශාරීරික අවශ්‍ය ප්‍රමාණයට විශේෂයෙන්ම කැලරි බහුල පිෂ්ඨජනක ධාතු සහ තෙල් සහිත ආහාර සීමා කිරීම එමගින් ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීම එක පැත්තකින් වැදගත් වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපි වගේ ආසියාතිකයන්ට පර්යේෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා අපේ ශරීරය අවශ්‍යයි ව්‍යායාම. ඒ අවශ්‍ය ව්‍යායාම ටික ලබා දීමෙන් ඒ ගන්නා කැලරි ප්‍රමාණය අපි දහනය කිරීම මගින් සූලභාවයේ වැළැක්වීම තමයි අපි අනිත් කරන්න ඕනේ ඉතාම වැදගත් කාරණේ. ඔය දෙක කළා අපි ස්ථූලභාවය වැළැක්වීම තමයි දියවැඩියාව වළක්වන්න කරන්න පුළුවන් ප්‍රධානම පිළිවෙත් මාලාව.
වෛද්‍යතුමනි, අපි දියවැඩියාව පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම කතා බහ කරන උද්දේශය තමයි මේ දියවැඩියාවට කොහොමද ප්‍රතිකාර කරන්න කියන එක. වෛද්‍යතුමනි, මේ ප්‍රශ්නයට මම තවත් ප්‍රශ්නයක් එකතු කරනවා. මොකද සමහර අයගේ මතයක් තියෙනවා ව්‍යායාම කරාම දියවැඩියාව අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මම බෙහෙත් ගන්න අවශ්‍යතාවයක් නැහැ. බෙහෙත් ගත්තොත් මගේ වකුගඩු නරක් වෙන්න පුළුවන්. මේ වගේ මත විවිධ මත තියෙනවා වෛද්‍යතුමනි. මේ පිළිබඳව ඔබේ මතය කුමක්ද කියලා දැනගන්න කැමතියි.
නිරෝෂි, දියවැඩියා ප්‍රතිකාර ඉතාම වැදගත් මං හිතන්නේ සාකච්ඡා කිරීම. අපිට දියවැඩියාවට ප්‍රතිකාර වර්ග රාශියක් තියෙනවා. හැබැයි අපි හැම වෙලාවෙම අමතක කරන්න හොඳ නැහැ මොන ප්‍රතිකාර ඖෂධය තිබුණත් ආහාර පාලනය ව්‍යායාම අපි කළ යුතුයි. ඒ අමතක කරන්න හොඳ නැහැ. ඊගාවට අපි ඖෂධ ගත්තාම ඖෂධ වර්ග රාශියක් තියෙනවා. විශේෂයෙන්ම අපි දෙවන කාණ්ඩයේ දියවැඩියාව ගත්තාම මෙට්ෆෝමින් අවුරුදු 60කට වඩා අපි භාවිත කරන තාම ඉතාම වාසි රාශියක් ලැබෙන ඇත්තම කියනවා දිව්‍ය ඖෂධයක් වගේ ඖෂධයක්. ඊගවට අපේ තියෙනවා අර සල්ෆනයිල් යූරියා කාණ්ඩයේ ඔය ග්ලිකලසයිඩ්, ග්ලිබෙන්ක්ලමයිඩ්, ඩිපෙපරයිඩ් වගේ ඖෂධ. ඒවා තාම භාවිතයේ තියෙනවා. සාමාන්‍යයෙන් සෑහෙන ඒවට අපි කියන සේෆ් මේ පරිස්සම් සහිත ඖෂධ ගැටලු කීපයක් තියෙනවා. සීනි අඩු වෙන්න පුළුවන්, මහත වැඩි වෙන්න පුළුවන්. නමුත් තාම විශේෂ අපි වගේ රටවල් වල, මේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල සහ බාහිර රටවල් පවා මේක පාවිච්චි කරනවා. ඊගොඩ අලුත් ඖෂධ කාණ්ඩ රාශියක් වෙත් තියෙන දියවැඩියාවට විශේෂයෙන්ම වහල ඇති අර සිටග්ලිප්ටින් වගේ DPP-4 ඉන්හිබිටර්ස් කියන කාණ්ඩයේ ඖෂධ. ඊට අමතරව අලුතෙන් ආපු අපි මේ මේ බොන ඖෂධ වර්ගයක් තමයි මේ SGLT2. ඊගවට නිරෝෂි ඔබ අහනවා මේ දියවැඩිය ඖෂධ වලින් වකුගඩු ඒ වගේ අපේ ඉන්ද්‍රියන්ට හානිවන සංකූලතා එන්න පුළුවන්ද කියන එක. ඇත්තට දියවැඩියාවට ප්‍රතිකාර කිරීමට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අපේ මේ ජනතාව අතර තියෙන මේ මිත්‍යා මත. ඇත්තට දියවැඩියාවට භාවිතවන ඖෂධ හදලා තියෙන්නේ මේ වකුගඩුව වගේ දේවල් ආරක්ෂා වෙනවද? කොච්චර ප්‍රතිශතයකට වකුගඩු රෝග අඩු වෙනවද? කොච්චර ප්‍රතිශතයකට ඇස් වලට හානි අඩු වෙනවද? ස්නායු වලට හානි අඩු වෙනවද කියන දේවල් බලලා තමයි ඖෂධයක් වශයෙන් දියවැඩියාවට යම් දෙයක් මේ අපි රෙජිස්ටර් කරන්නේ. ඉතින් මේ මටත් හිතාගන්න බෑ මේ වගේ මිත්‍යා මත කොහොමද එන්නේ කියලා. මට හොඳම විදිහට සම්පූර්ණ වගකීමෙන් කියන්න පුළුවන් දියවැඩියා ඖෂධ නිසා ඔය තියෙන මිත්‍යා මත මේ තියෙන දේවල් සම්පූර්ණ වැරදි. වකුගඩු, අක්මා ඒ වගේ දේවල් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් තියෙනවා නම් රෝගීන්ට වෛද්‍ය උපදෙස් මත කිසිම පැකිලීමකින් බාකින් තොරව මෙම ඖෂධ අරගෙන ඒ දියවැඩියා රෝගය පාලනය කරලා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්.
බෙහෙවින් මේ ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි. ඉතින් තවත් දවසක මෙවැනිම ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් සමග ඔබත් සමග කරන්නට බලාපොරොත්තු වෙන තමයි ඔබට සමු දෙන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ආචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුරන්ද වෛද්‍යතුමන්.
නිරෝෂි, අපි පසුගිය සති කිහිපය පුරාම නිව්සීලන්ඩ් වීසා සහ ඉමිග්‍රේෂන් පිළිබඳව දිගින් දිගටම කතා කරා. ඉතින් අපිට තව හුඟක් දේ ඒ පිළිබඳව කතා කරන්න තියෙනවා. අපි ඉදිරියේදී යලිත් තරංගා ගුණසේන මහත්මිය සමග අපේ කතාබහ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ජන්මභූමි වැඩසටහන හැම කෙනෙකුටම වැදගත් වෙන දේ කතා කරන වැඩසටහනක්. ඒ හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙන දේ ගෙන එන්න තමයි අපි හැම දිනකම උත්සාහ කරන්නේ කැප වෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ විෂය පිළිබඳ ප්‍රවීණයන් අපි සම්බන්ධ කරගන්නවා අපේ කතාබහට. ඉතින් අපිට පැයක පමණ ඉතාමත් පොඩි කාලයක් තමයි මේ හැම දෙයකටම තියෙන්නේ. ඉතින් මේ පැය ඇතුළත වටිනා විශේෂාංග ගෙන එන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අපි වීසා සහ ඉමිග්‍රේෂන් ගැන කතා කළානේ නිරෝෂි. වර්ක් වීසා එකක් හරි, ස්ටුඩන්ට් වීසා එකක් හරි සක්සස් වුණාට පස්සේ අපි නවසීලන්තයට පැමිණියට පසු ඊළඟට මොකද්ද වැදගත් වෙන්නේ?
ඔව් කමිල, හිසට නිවසක්. හැම කෙනෙකුටම රටට අඩිය තියපු ගමන් එන ප්‍රශ්නයක් තමයි කොහොමද ඉන්න තැනක් හොයාගන්නේ කියන එක. ඉතින් වර්ක් වීසා එකක් හරි ස්ටුඩන්ට් වීසා එකකින් හරි නවසීලන්තයට පැමිණී කෙනෙකු කුලී පදනම මත තමයි තමන් ඉන්න තැන හොයන්න බලන්නේ.
ඕනි රෝෂි, ඉතින් මේ ගැන කතා කරන්න හොඳම කෙනෙක්ව අපි අද අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. නිරෝෂි, කවුද අපිත් එක්ක අද සම්බන්ධ වෙන්නේ මේ වැඩසටහනට?
ඔව්, අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ වර්ක්ස් රියල් එස්ටේට් අධිපති ජීවන් දෙල්වලගේ මහතා. ආයුබෝවන් ජීවන්.
ආයුබෝවන් නිරෝෂි. බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. අපේ ලංකාවේ ඉඳලා ආපු අපේ කෙනෙක්ට උදව්වක් කරන්න තියෙනවා නම් ඒකට මම හැම වෙලේම ඉදිරිපත් වෙනවා. මම හැම වෙලේම මේ දේවල් වලට කැමති. ඉතින් මේ කියන්න කොහොමද ඕගොල්ලන්ගේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී මගේ මොනවද දැනගන්න කැමති, මගෙත් එක්ක මොනවද ඕගොල්ලෝ කතා කරන්න කැමති, අපි කතා කරලා බලමු ඉස්සරහට.
අපි මුලින්ම කතා බහ කරන්න තීරණය කළේ ජීවන් කෙනෙක්ට කුලි පදනම් මත නිවසක් ගැනීමේදී පැන නගින ප්‍රශ්න මොනවාද කියන එක. ඒ නිසාම මුලින්ම අහන්න කැමති නවසීලන්තයට අලුතෙන් ආපු කෙනෙක්ට කුලි පදනම් මත නිවසක් ලබා ගැනීමේදී මොන වගේ ක්‍රියාපිළිවෙත්ද අනුගමනය කරන්න ඕනේ කියන එක. සහ දැනට පදිංචිව සිටින කෙනෙක්ට තවත් කුලී නිවසකට මාරු වෙනකොට මොන වගේ ක්‍රියාපිළිවෙත්ද අනුගමනය කරන්න ඕනේ කියන එක.
ඕනි රෝෂි, ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. නවසීලන්තයට අලුතෙන් එන කෙනෙක් නම් ඔබ එනකොට accommodations අපි හදාගෙන එන්න වෙනවා. මොකද මේ එහෙම නැත්තම් ඔයගොල්ලෝ එයාපෝට් එකෙන් බැස්සන් පස්සේ ගොඩක් වෙලාවට හොටෙල් එකක එහෙම නැත්තම් මොටෙල් එකක තමයි ඔයගලන්ට ඉන්න වෙන්නේ. ඉතින් මුලින්ම එන කෙනෙක් ගැන අපි මුලින්ම කතා කරෝතින් ඒගොල්ලන්ට මම හිතන්නේ බොහොම ඉතාමත් මේ ලාභදායම විසඳුම වෙන්නේ හොලිඩේ රෙන්ටල්ස් එහෙම නැත්තම් Airbnb වගේ ෆර්නිෂ්ඩ් යුටිලිටිස් එක තියෙන ප්‍රොපර්ටි එකකට මුලින්ම තමන්ගේ තාවකාලික පදිංචිය හදාගන්න එක. එතකොට ඔයගොල්ලන්ට ගෘහ භාණ්ඩ, එතකොට විදුලිය, ඉන්ටර්නෙට් ඔය හැම දෙයක්ම මෙතන තියෙනවා. එතෙන්ට ඇවිල්ලා ලයිෆ් එක සෙටල් කරගන්න පුළුවන් මුලින්ම. ඊට පස්සේ තමයි රෙන්ට් එකට ගයක් හොයාගන්න වෙන්නේ. මේකද නිව්සීලන්ඩ් වල ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් රෙන්ටල් ප්‍රොපර්ටිස් 90%ක් ඇඩ්වර්ටයිස් කරන්නේ trademe.co.nz එහෙම නැත්නම් realestate.co.nz කියන වෙබ්සයිට්ස් වල. ඕගොල්ලෝ ඒ බලන ඒරියාස් වලින් ඕගොල්ලෝ ප්‍රොපර්ටිස් බලලා ඕගොල්ලන්ට ඔන්ලයින් අප්ලයි කරන්න පුළුවන් මේ ප්‍රොපර්ටිස් වලට. දැන් මෙහෙම අප්ලයි කරනකොට ප්‍රොපර්ටි මැනේජර් බලන කී ක්‍රයිටීරියාස් තියෙනවා. ඒගොල්ලෝ බලනවා රෙන්ටල් හිස්ටරි එක, රෙන්ට් එක සර්විස් කරන්න පුළුවන්ද, ඉන්කම්ස් මොනවද, මේගොල්ලන්ගේ මොනවද මේ පසුබිම කියන එක. දැන් ඔබ අලුතෙන් න්‍යූසීලන්ඩ් වලට ආපු කෙනෙක් නම් මේ කිසිම ඩීටේල් එකක් ඔයගොල්ලෝ ගාව නැහනේ. ඔයගොල්ලන්ගේ රෙන්ටල් හිස්ටරි එකක් එන්නෙත් නැහැ, ක්‍රෙඩිට් හිස්ටරි එකක් එන්නෙත් නැහැ, කිසිම දෙයක් එන්නේ නැහනේ. එතකොට ඔයගොල්ලෝ අප්ලයි කරද්දී ඔයගොල්ලෝ ඒකේ සෙක්ෂන් එකේ ටයිප් කරලම කියන්න, අපි අලුතෙන් ඇවිල්ලා ඉන්නේ, අපි මේ සඳහා මේ කෝස් එකක් සඳහා හෝ රස්සාවක් සඳහා මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ, මේක තමයි අපේ පසුබිම ලංකාවේ, අපිට මේ වගේ පදනමකින් ගේකට එන්න පුළුවන්. සමහර වෙලාවට ඔප්ෂන් එකක් විදිහට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙහෙ ගන්නේ 2 weeks in rent in advance 4 weeks bond. සති 6ක rent එකක් තමයි අපි ඉස්සෙල්ලා ගන්නෙ ගොඩක් වෙලාවට New Zealand වල ස්ටෑන්ඩර්ඩ්. ඉතින් ඔබට කියන්න පුළුවන් හරි අපි සති 6ක් නෙමෙයි අපි ඔයගලන්ට සති 12ක rent එක ඉස්සරහට ගෙවන්නම්, මොකද අපිට rental history ගන්න නැහැ, ඔයගොල්ලෝ මේ ගේ අපිට දෙනවා නම් වගකීමක් විදියට. මොකද rent එකට දෙන ගෙදරක ඒ ගෙවල් කුලිය එහෙම නැත්නම් rent එක මෙහෙදි කවදාවත් ඒක ට්‍රික් කරන්නවත්, ඒක මේ ෆ්‍රෝඩ් කරන්නවත් බෑ. ඒ හැම දෙයක්ම හැම rental company එකකින්ම trust account එකක් කරා තමයි යන්නේ. ඒකෙන්ද ඔබගේ මුදල් වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ ඉදිරියට රෙන්ට් එක ගෙවුවා කියලා ඒක ඔබට ක්‍රෙඩිට් වෙනවා මිසක් ඒකෙන් ඔබට හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඒක හේතුවක් වෙන්න පුළුවන් සමහර විට ඔබට ඔබ කැමති ගේ ලබා ගන්න රෙන්ට් එකට. මොකද එතනදී ප්‍රොපර්ටි මැනේජර්ගේ විශ්වාසය මත තමයි යා තීරණය කරන්නේ කාටද මේ ගේ දෙන්නේ කියන එක. මම හිතනවා මේක හොඳ එක්ස්ප්ලනේෂන් එකක් වෙන්නේ නැති කියලා. ඉතින් රෙන්ට් එකට ගයක් ගන්නකොට ඒක තමයි ප්‍රධානම දේ. ඊට අමතරව ඕගොල්ලෝ ට්‍රේඩ් මී එකේ ප්‍රොපර්ටිස් වලට අප්ලයි කරද්දී රෙන්ටල් ප්‍රොෆයිල් එක හදාගන්න ඕනේ. රෙන්ටල් ප්‍රොෆයිල් එක හදද්දී තමන් ගැන විස්තරයක් ලියලා ෆැමිලි ෆොටෝස් දාලා ඒ තමන් ගැන විස්තර ඒ ප්‍රොපර්ටි මැනේජර්ට ආ ඉදිරිපත් කරන තරමට ඔයාගේ ඇප්ලිකේෂන් එක සක්සස් වෙයි.
ජීවන්, මම කැමති දැනගන්න න්‍යූසීලන්ඩ් වල කුලී පදනම් මත නිවාසයක් ගන්නකොට අලුතෙන් න්‍යූසීලන්ඩ් වලට ඇවිල්ලා ඉන්න කෙනෙක් සහ දැනට අපි හිතමුකෝ න්‍යූසීලන්ඩ් වල පදිංචි වෙලා ඉන්න කෙනෙක්ට මොන වගේ ලිපිලේඛනද සූදානම් කරගන්න ඕනේ? මොකද මේක සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. අලුතෙන් ඇවිල්ලා ඉන්න කෙනෙක් සහ දැනට පදිංචි වෙලා ඉන්න කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් අවශ්‍ය වෙන ලියකියවිලි. ඉතින් මේවා මොනවද කියලා අපි දැනගන්න කැමතියි ඔබෙන්.
ඕනි රෝෂි, ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද මෙතනදී මම දැකලා තියෙනවා අපේ ලංකාව ඉඳලා එන අපේ මාය. ඉතින් ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද ප්‍රොසෙස් එක කියලා. මොකද ලංකාවේ මේ විදිහට දේවල් වෙන්නේ නැති නිසා. ප්‍රධානම දේ ඔය මොන කාණ්ඩයට ඔබ අයත් වුණත් ප්‍රධානම දේ ට්‍රේඩ් මී එකේ රෙන්ටල් ප්‍රොෆයිල් එක හදාගන්න එක. ඒක තමයි ප්‍රධානම දේ. මම කලින් කිව්වා වගේම තමන්ගේ ඡායාරූපය අප්ලෝඩ් කළා, තමන් ගැන විස්තරයක් පොඩිවට ලියලා, තමන්ගේ ෆවුල් ඉන්නා ගැන දාලා, වයස, ඒ චූටි චූටි ඩීටේල්ස් ටික දාලා ට්‍රේඩ් මී ප්‍රොෆයිල් එක හදාගන්න හරි ලස්සන්ට. මොකද ඒක වටිනවා. එතනින් තමයි ගොඩක් වෙලාවට ප්‍රොපර්ටි මැනේජර් බලන්නේ ඔබ කවුද කියන එක. ඔබගේ ඡායාරූපය, ෆැමිලි ෆොටෝ එකක් දාන්න, ඒ වගේ ළමයි ඉන්නවා නම්, බබාලා ඉන්නවා නම් ඒ විදිහට ඒගොල්ලන්ගේ ෆැමිලි ෆොටෝ එකක් දාලා ඒ විදිහට ඒක ලස්සනට හදන්න. එතනින් ඔබ පුළුවන් තරම් ඔබ ගැන විස්තරයක් දෙන්න ඒගොල්ලන්ට. එතන අවකාශය තියෙනවා. මම මේ කියන දේ ඔයගලන් ට්‍රේඩ් මේකට කියලා බලුවන් පස්සේ පේ හොයාගන්න පුළුවන්. ඒක ඇත්තටම වටින දෙයක්. දෙවෙනි දේ, ඔබ ස්ටුඩන්ට් කෙනෙක් වුණත්, එහෙම නැත්නම් වර්ක් වීසා වුණත්, එහෙම නැත්නම් කලින් ඉඳලා දැන් තව ගියකට මූ වෙන කෙනෙක් වුණත්, ඊගාවට ප්‍රොපර්ටි මැනේජර් කෙනෙක්ට අවශ්‍යම දේ ඒගොල්ලෝ ප්‍රධානම ඒගොල්ලෝ කල්පනා කරන්නේ, ඒගොල්ලෝ හොයන්නේ මෙයාට මේක ගෙවන්න පුළුවන්ද. ලීගලි නිව්සීලන්ඩ් වල මේ ඉන්කම් ප්‍රූෆ්ස් අපිට අහන්න බෑ. ඒක තමයි රූල් එක. ඒ වුණාට ඕගොල්ලෝ ප්‍රොපර්ටි එකට අප්ලයි කරනකොට ඔන්ලයින් ඇඩිෂනල් ඩොකියුමෙන්ට් අප්ලෝඩ් කරන්න ස්පේස් එකක් තියලා තියෙනවා. ඔතනදී මම ඔබට කියන්නේ, ඔබට පුළුවන් නම් ඔබගේ ෆන්ඩින් ප්‍රූෆ් එකක්, ඒ කියන්නේ ඔබ ස්ටුඩන්ට් කෙනෙක් නම් ඩිපොසිට් ෆන්ඩ් සර්ටිෆිකේට් එක, ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් පේ ස්ලිප්ස් තුනක්, එහෙම නැත්නම් බැංක් ස්ටේට්මන්ට් එකක්, ඔබට හැකි අයුරින් ඔබ පෙන්වන්න ඕනේ මේ ප්‍රොපර්ටි මැනේජර්ට මට මේක ගෙවා ගන්න පුළුවන්. ඒක ප්‍රොපර්ටි මැනේජර් කෙනෙක්ට ඒක ලීගලි ඔයගලන්ට අහන්න බෑ. මේ ඇවිල්ල ඔබගේ වාසිය සඳහා මම මේක කියලා දෙන්නේ. මොකද මේ ඒගොල්ලන්ට ඔබ කෙරේ විශ්වාසයක් ඇති වුණොත්, හරි මේගොල්ලෝ අලුතෙන් ආවත්, මේගොල්ලෝ ස්ටුඩන්ට් උනත්, මේගොල්ලෝ එක ගේගෙදලා තව ගේකට යන කෙනෙක් උනත්, මේගොල්ලන්ට මේක ගෙවා ගන්න පුළුවන්. ඉන්කම් ප්‍රූෆ්ස් මේගොල්ලෝ අප්ලෝඩ් කරලා දිනවා සිස්ටම් එකට. ඒක ලොකු හේතුවක් වෙයි, ඔබට ලොකු වාසියක් වෙයි. මොකද රෙන්ටල් ප්‍රොපර්ටි එකක් කියන්නේ තරගකාරී දෙයක්. තමන් තමන්ම ඉක්රන් වෙනවා ප්‍රොපර්ටි මැනේජර්ට මේ ප්‍රොපර්ටි එක ගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔබ කලින් මෙහෙ ගෙදරක ඉඳලා තියෙනවා නම් ලෑන්ඩ් ලෝඩ් රෙෆරන්ස් අපි අහනවා. එතකොට ඔබගේ මේ දැන් ඉන්න ලෑන්ඩ් ලෝඩ්ගේ රෙෆරන්ස් දෙන්න පුළුවන්. එතකොට ඔබ දැන් හිටපු ගෙදර ප්‍රොපර්ටි මැනේජර්ගෙන් රෙෆරන්ස් ලෙටර් එකක් දෙන්න පුළුවන්. මේ වගේ තමන්ගේ අයදුම් පත්‍රයේ මේ ඉලෙක්ට්‍රොනිකලි ට්‍රේඩ් මී ප්‍රොෆයිල් එකේ ලස්සන්ට හදාගන්න තරමට තමන්ට තියෙන chance එක හරි වැඩි. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් වුණත්, වර්ක් පර්මිට් හිටියත්, එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ස් තියෙන කෙනෙක් වුණත්, රෙන්ට් එකට ගියක් ඇප්ලයි කරනකොට ඔය ලිපි ලේඛන ටික තමයි ප්‍රධානම අපි බලන්නේ. ඐඩෙන්ටිෆිකේෂන් ඩොකියුමෙන්ට්ස්, ඩ්‍රයිවිං ලයිසන්ස්, පාස්පෝර්ට්ස්, ඒ දේවල්, ඊට අමතරව ඉන්කම් ප්‍රූෆ්, ඊට අමතරව තමන් ගැන, තමන්ගේ පවුල ගැන තියෙන ඒ ලස්සන විස්තරේ, ඔය ටිකත් එක්ක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මේක විශ්වාසයේ මත සහ තමන්ගේ තමන්ට ඒ තියෙන තමන්ට ඒ රෙන්ටල් ප්‍රොපර්ටි එකට යන්න පුළුවන්, ඒක ඇෆෝර්ඩ් කරන්න පුළුවන් කියන එක මත තමයි ඔබගේ අයදුම්පත මේගොල්ලෝ තෝරගන්නේ. මේ දේවල් ටික කල්පනාකාරී වෙන්න. ඊළඟට ඔබ නිව්සීලන්ඩ් වල ටික දවසක් හිටපු කෙනෙක් නම් සහ ඔබ අලුතෙන් එන කෙනෙක් නම් මේක මෙතෙන්ට මං කියලා දෙන්නම් කියලා හිතුවේ, මම මේ දේ දැකලා තියෙනවා හැම ස්ටේජ් එකකම. මෙහෙ තියෙනවා ක්‍රෙඩිට් ස්කෝර් එක. මම ෆිනෑන්ෂියල් ඇඩ්වයිස් කෙනෙක් නෙමෙයි, ෆිනෑන්ෂියල් ඇඩ්වයිස් එකක් නෙමෙයි දෙන්නේ, මේ ආවිල්ලා සාමාන්‍ය දැන ගැනීම සඳහා කියන දෙයක්. හොඳ, මෙහි තියෙනවා ක්‍රෙඩිට් ස්කෝර් එකක්. ක්‍රෙඩිට් ස්කෝර් එකට ඔබ මිස් වෙන හැම පේමන්ට් එකක්ම, බැංක් කාඩ් එකක් ඩික්ලයින් වුණත්, ඔබට වෙන සියලුම මුදල් ගණදෙනු මත ඔබ විසින් ඩිස්ඔනර්ඩ් වෙන හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. ඒක හින්දා අපි ලංකාවේ ඉඳලා එන හැමෝම පුරුද්දක් විදියට තියාගන්න පේමන්ට්ස් මිස් කරගන්න එපා කිසිම හේතුව මත කිසිම තැනක. ණයක් ගත්තොත්, පොඩි ණයක් වුණත්, ඕනෑම තැනකින් ඕනෑම දෙයකින්, ක්‍රෙඩිට් කාඩ් එකක්, ඉන්ෂුරන්ස් එකක්, මොන දෙයක් වුණත් ක්ලියර් කරලා දාන්න, පේමන්ට් ප්ලෑන් එකක් ඉල්ලන් ගෙවන්න. මොකද ඔබගේ ක්‍රෙඩිට් ස්කෝර් එක ප්‍රොපර්ටි මැනේජර් චෙක් කරන්න පුළුවන්. ඔබ ඒකට කන්සන්ට් එක දෙනවා ඇප්ලයි කරනකොට. මෙතනදී ප්‍රොපර්ටි එකක් රෙන්ට් එකට ගන්නකොට ක්‍රෙඩිට් ස්කෝර් එක වැදගත් වෙනවා, වගේම ඔබ කවදා හරි දවසක ප්‍රොපර්ටි එකක් මිලදී ගන්නකොට ක්‍රෙඩිට් ස්කෝර් එක වැදගත් වෙනවා, කියු කාඩ් එකක් දානකොට ක්‍රෙඩිට් ස්කෝර් එක වැදගත් වෙනවා. මේ හැම දෙයකටම ඔබගේ මේ මූල්‍යමය தත්ත්වය බලන්නේ ක්‍රෙඩිට් ස්කෝර් එකෙන්. ඒකින්ද කිසිම වෙලාවක කිසිම ආකාරයකින් තමන්ගේ පේමන්ට්ස් ඩිෆෝල්ට් වෙන්න, පෙන්ඩින් වෙන්න තියන්න එපා. හැම වෙලෙම ඒ පේමන්ට්ස් අන account එකේ සල්ලි චුට්ටක් තියලා තියන්න, තමන්ට පුළුවන් ගානට කමිට් කරගන්න. ඒක මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි දුන්නේ, මේක මේ සාමාන්‍ය දැන ගැනීම සඳහා කියලා දුන්න දෙයක්. මොකද මේක ඇෆෙක්ට් වෙනවා ඔබගේ රෙන්ටල් ඇප්ලිකේෂන් එකටත්. මොකද අපිට හොඳ ප්‍රොෆයිල් එකක් ඇවිල්ලා ක්‍රෙඩිට් ස්කෝර් නැත්තම් ප්‍රොපර්ටි මැනේජර් කෙනෙක් පොඩ්ඩක් කල්පනා කරනවා දෙසරයක් මෙයාට දෙන්න කලින්. දැන් ඔබ අලුතෙන් ආපු කෙනෙක් නම් බය වෙන්න දෙයක් නැහැ. ඔබගේ ක්‍රෙඩිට් හිස්ටරි එකක් නැත. ක්‍රෙඩිට් හිස්ටරි එක පදන් ගන්න ක්‍රෙඩිට් කාඩ් ආරම්භ ට්‍රාන්සැක්ෂන් වෙන්න ගත්තාම බොහෝම අවධානයෙන් මොනිටර් කරගෙන පේමන්ට් මිස් නොකරගෙන ඉන් වැඩේ කරන් යන්න.
ජීවන් Airbnb short term rentals සහ long term rentals මේ තුන පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන්න අපිට. මොකද අපි මේ වචන අහලා තියෙනවා, මම හිතන්නේ අපේ ශ්‍රාවකයන් මේ වචන අහලා තියෙනවා. නමුත් මේව මොනවද කියන එක අපි සමහරවිට දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම කැමති මේ කොටස් තුන වෙන වෙනම ඔබ පැහැදිලි කරනවා නම්.
ඔනි රෝෂි, හොඳ ප්‍රශ්නයක්. අර මම මුලින්ම කියලා දුන්නා වගේ ෂෝට් ටර්ම් රෙන්ටල් Airbnb කියන්නේ එකම දෙයට. මොකද Airbnb කියන එක ට්‍රේඩ්මාක් එකක්නේ, ඒක කම්පැනි නේම් එකක්. අර මේ අපේ ලංකාවේ මේ මොනවාද Eslon Bata නෙමෙයි, ඒක ඇවිල්ලා ප්ලාස්ටික් බටේනේ. අපි Eslon Bata කියන බ්‍රෑන්ඩ් නේම් එකට. ඒ වගේ Airbnb කියන්නේ ෂෝට් ටර්ම් රෙන්ටල් කියන්නේ එකම දේ. ඊට අමතරව ලොง ටර්ම් රෙන්ටල්. තව එක ඔප්ෂන් එකක් තියෙනවා චූට්ටක් වෙනස් වෙන්න, ෆර්නිෂ් රෙන්ටල් කියලා. මම එකක් කියලා දෙන්නම්. ඉතින් අපි මුලින්ම කතා කරමු ෂෝට් ටර්ම් රෙන්ටල්ස්. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් Airbnb. ඒ කියන්නේ ඕගොල්ලෝ හොටෙල් එකක ඉදදී ඕගලන්ට හම් වෙන ෆැසිලිටීස් ටිකම Airbnb, එහෙම නැත්නම් ෂෝට් ටර්ම් රෙන්ටල් එකකදී ඕගලන්ට හම් වෙනවා. ෆැසිලිටීස් මොනවද කියලා මම ඉතාලම කැටියෙන් ටග් ගාලා ඕගලන්ට එක්ස්ප්ලেইন කරලා දුන්නොත්, ෂෝට් ටර්ම් රෙන්ටල් එකට යද්දී utilities, ඒ කියන්නේ water, power, internet, ඒ ගැන worry වෙන්න දෙයක් නැහැ. furniture set up කරලා තියෙන්නේ, beddings තියෙනවා, towels තියෙනවා, tea, coffee, shampoo තියෙනවා. hotel එකට ගියා වගේ තමයි. එකම දේ සමහර විට hotel එකේ චුට්ටක් ගණන් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක ගයක්. ගොඩක් වෙලාවට නැත්තම් apartment එකක්. short term rental එකකදී ඕගොල්ලන්ට අර apply කරලා මම අර කලින් කියලා දුන්න process එක යන්න දෙයක් නැහැ. online book කරලා hotel එකට check in වෙනවා වගේම තමයි කරන්න තියෙන්නේ. යතුරු තියෙන්නේ කොහෙද? එතකොට ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ කියනවා. hostel ඉන්නවා. ඒගොල්ලෝ ඕගොල්ලන්ට උදව් කරනවා. ඒක තමයි short term rental එකේදී. short term rental එකකට ඕගොල්ලන්ට ගොඩ කාලයක් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ගාන චුට්ටක් වැඩි, සාමාන්‍ය ගේකට වැඩි. මොකද හැබැයි ඔයගලන්ට බිල් මොකුත් නැහැ. ඔබ නවසීලන්තට ඇවිල්ලා සති 3-4ක පොඩි වැඩක් කරගන්න සෙටල් වෙනකන් ඉන්නවා නම් මගේ රෙකමෙන්ඩේෂන් එක ෂෝට් ටර්ම් රෙන්ටල් එකේ ඉන්න කියන එක. මොකද එතන හොටෙල් එකට වැඩිය ගාණ අඩුයි, ඒ සබ පහසුකම් ටික තියෙනවා. තින් තමන් උයාගෙන කන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හැම දෙයකටම ඕනේ ෆැසිලිටීස් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ෂෝට් ටර්ම් රෙන්ටල් එකක් බලනකොට Airbnb.com එකේ, booking.com එකේ බලන්න පුළුවන්. ඒ ගෙදර තියෙන ෆැසිලිටීස් ඒ හොස්ට් ලිස්ට් කරලා තියෙනවා. ඒක තමයි ෂෝට් ටර්ම් රෙන්ටල්. ඊගාවට අපි කතා කරමු ෆර්නිෂ් රෙන්ටල්. ෆර්නිෂ් රෙන්ටල් කියද්දී දැන් ඔබ නිවසක් කොළියට ගත්තොත් බඩු ටික ඔක්කොම ගන්න ඕනනේ. ගෘහ භාණ්ඩ, ටීවී, ෆ්‍රිජ් ඔය හැම දෙයක්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ. හැබැයි මෙහි සමහර වෙලාවට තියෙනවා ගෘහ භාණ්ඩත් සමග රෙන්ට් කරන ගෙවල්. බොහොම කලාතුරකින් හම් වෙන්නේ. මම ගොඩක් උදව් කරලා තියෙනවා ලංකාවෙන් ආපු ෆැමිලිස් වලට ඒ වගේ ගෙවල් වලට කතා කරලා දීලා. මොකද ඒගොල්ලන්ට එතකොට බඩු ටික ගන්න දෙයක් නැහැ. ඒ තමන්ගේ තත් ආපු රැකියාව හොයාගෙන ඒ දේවල් කරගන්නකම් පොඩ්ඩක් වැඩි ගාණක් ගෙවන්න වෙනවා රෙන්ට් එක. හැබැයි ඔයගොල්ලන්ට ෆර්නිචර් ටික තියෙනවා. එතකොට ඔයගොල්ලෝ යුටිලිටීස් ටික විතරයි සමහරට ගෙවන්නේ. ඒක තව ඔප්ෂන් එකක්. අංක 3 ලොง ටර්ම් රෙන්ටල්, සාමාන්‍ය රෙන්ටල්. එතකොට වාඩ ගේ හම් වෙන්නේ එම්ටි. ෆර්නිෂ් කරගන්න ඕනේ ඔබ, යුටිලිටීස් කනෙක් කරගන්න ඕනේ ඔබ. ඊට පස්සේ මේක ගොඩක් කලාවට ෆික්ස් ටර්ම් ටෙනන්සි එකක් හම් වෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දකට තමයි ඒගොල්ලෝ වාට ගේ දෙන්නේ. ඒ අවුරුද්ද ඇතුළත යම් හේතුවක් මත වාට යන්න උනොත් ඒගොල්ලන්ට ඔයා රෙන්ට් එක ගෙවන්න බැඳිලා ඉන්නවා ගොඩක් වෙලාවට ෆික්ස් ටර්ම් එකක් නම්. ඒක කතා කරගන්න පුළුවන් ප්‍රොපර්ටි මැනේජර්ස්ලත් එක්ක. සමහර වෙලාවට සමහර අය පොඩ්ඩක් උදව් කරන වෙලාවල් තියෙනවා. ඒ වුණාට නීතියෙන් ඔබ බැඳී සිටිනවා අවුරුද්දක් ඒ ගෙදර ඉන්න. සහ අනිත් පැත්තට ලෑන්ඩ්ලෝඩ් බැඳී සිටිනවා ඔබට අවුරුද්දක් ඒගේ රෙන්ට් එකට දීලා තියන්න. ඔය දෙකම දෙපැත්තම තියෙනවා. පීරියොඩික් ටෙනන්සි කියලා තියෙනවා. දවස් 45ක් හෝ දවස් 90ක නෝටිස් එකක් දීලා මූව් අවුට් වෙන්න පුළුවන් ගෙවල්. අලුතෙන් ගයක් රෙන්ට් එකට දෙනකොට පීරියොඩික් දෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහ අපි දෙන්නේ ෆික්ස් ටර්ම් එකක් අවුරුද්දක දීලා එතනින් පස්සේ පීරියොඩික් වෙන්න සමහර විට. I think ඒක හේතුන් මත වෙනස් වෙනවා. මේ ටෙනන්සි ගැන කතා කරනකොට ඔබට තේරෙන්නේ නැත්නම් ප්‍රොපර්ටි මැනේජර් මොකද්ද කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න කියලා ඔබට ඉල්ලන්න පුළුවන්. ඒගොල්ලෝ එක්ස්ප්ලেইন කරලා දෙනවා ඒක ඒගොල්ලන්ගේ ජොබ් එක. ඉතින් ඕක තමයි මේ ප්‍රධානම දේවල් ටික න්ිව්සීලන්ඩ් වල අපේ රෙන්ටල් ඉන්ඩස්ට්‍රි එකේ වෙන විදිය. මීට අමතරව ෆ්ලැට්මේට් සිටුේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ ඔබට පුළුවන් ලංකාවේ ෆැමිලි එකක් එක්ක රූම් එකක් රෙන්ට් කරලා අරන් ඉන්න. එහෙම නැත්නම් විදේශීය ෆැමිලි එකක් එක්ක. ඒ තැන්වලදී රූල්ස් හරියට ඩිෆයින් වෙන්නේ නැහැ. මොකද ෆ්ලැට්මේට් කියන්නේ මගේ ගෙදර ඕගොල්ලෝ ඉන්නවා නම් එතකොට රූල්ස් ඩිෆයින් කරන්නේ මම. රෙසිඩෙන්ෂල් ටෙනන්සි ලෝ එක ඇක්ට් වෙන්නේ ඒකේ නැහැ එතෙන්ට. ප්ලේ කරන්න බෑ. හරි. ඒක ෆ්ලැට්මේට් සිටුේෂන්. තව දෙයක් තියෙනවා බෝඩින් හවුසස්. බෝඩින් හවුස් එකක් කියන්නේ වචනෙන් තේරෙනවනේ ඉතින් ඒක බෝඩින් හවුස් එකක්. එතකොට සමහරලාට කිචන් එක ෂෙයාඩ් වෙන්න පුළුවන්. ඕගලන්ට තමන්ගේ රූම් එකක් තියෙන්න පුළුවන්. කොමන් ඒරියාස් ටික තියෙන්න පුළුවන්. වෝටර් පවර් ඉන්ක්ලූඩඩ්. පොඩි රෙන්ට් එකක් ගොඩක් මිනිස්සු ඉන්නවා එතන. බෝඩින් හවුසස් වලත් ආයි පාරක් රූල්ස් ඩිෆයින් කරන්නේ හොස්ට්. එයාගේ බෝඩින් හවුස් එක එයා ඩිසයිඩ් කරන්නේ ඒක කොහොමද ඉන්න ඕනේ කියලා. ඉතින් ඒ දේවල් වලට යද්දී බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. ඔබ කොන්ට්‍රැක්ට්ස් කියවන්න සයින් කරන්න එපා. කියවන්න නැතුව අහන්න ප්‍රශ්න. බොන්ඩ් එක කීයද කියලා බලන්න. බොන්ඩ් එක ලොන්ච් කරනවාද කියලා බලන්න. ඔය වගේ දේවල් චුට්ටක් කතා බහ කරලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒ දේවල් වලට යන්න කලින් මොකද ඒ සාමාන්‍ය නීති රීති රාමුවෙන් වෙනස් වෙනවා මේ ෆ්ලැට්මේට් සිටුේෂන්ස් බෝඩින් හවුසස් වගේ දේවල් යද්දී.
ඇත්තටම ජීවන් අපි ලංකාවේ කුලියට නිවසක් ගන්නකොට අපිට බොන්ඩ් එකක් අපිටත් තියෙනවා. ඒ වගේම තමයි මේ බොන්ඩ් එක සමහර වෙලාවට මාස 3ක කී මනි එහෙමත් නැත්නම් මාස 6ක කී මනි වගේ දෙයක් තමයි බොන්ඩයක් හැටියට අපි ලබා ගන්නෙ. ඉතින් මම කැමතියි දැනගන්න නවසිරන්තේ බොන්ඩ් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. මොකද ඔබ මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මම හිතන්නේ මේ පිළිබඳව දීර්ඝව පැහැදිලි කිරීමක් කරොත් ඉතාමත්ම හොඳයි.
ඉතාම හොඳ ප්‍රශ්නයක් නිරෝෂි. මේ එකම ඩිස්ක්ලෝෂර් එක මේකෙදී මේ I'm really sorry මම ලංකාවේ බොන්ඩ් සිස්ටම් එක දන්නේ නැහැ. මොකද මේ මම බොහොම පොඩි කාලෙදි මෙහෙට ආවේ එළවලු රිච්ච ගාම්ම එකේ ඉන්න. ඒක ගැන මගේ අවබෝධයක් නැහැ. මම ඒවනට ඔයගලන්ට කියලා දෙන්නම් න්ිව්සීලන්ඩ් වල සිස්ටම් එක කොහොමද කියලා. නිරෝෂිට කියන්න පුළුවන් ලංකාවේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. න්ිව්සීලන්ඩ් වල ඉතාම සරලයි, හරිම ට්‍රාන්ස්පරන්ට්. මෙන්න මේ විදිහටයි වැඩේ වෙන්නේ. ඕගොල්ලෝ ගයක් ගන්නකොට බොන්ඩ් එකයි ඇඩ්වාන්ස් 2 weeks in rent. ඕක තමයි නෝමල් ප්‍රැක්ටිස් එක. ඒ කියන්නේ සති 6ක රෙන්ට් එක ඔයගොල්ලෝ අප් ෆ්‍රන්ට් කියවන්න ඕනේ ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ෆර්ම් එකට. හරි. එතකොට ඒකෙන් සති 4ක් බොන්ඩ් එකට යනවා. ඒ බොන්ඩ් එකට යන මුදල මේ අපි ලොන්ච් කරන්න ඕනේ වෙලින්ටන් වල තියෙන බොන්ඩ් සෙන්ටර් එකට. ඒක ලොන්ච් කරාම අපිට රිසිට් එකක් හම් වෙනවා. ඒක ඔබට ආන්න පුළුවන් ප්‍රොපර්ටි මැනේජර්ගෙන් දෙන්න කියලා. මම රෙකමෙන්ඩ් කරනවා පොඩි කම්පැනියක් නම් එක්කෙනෙක් ඉන්න ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ෆර්ම් එකක් නම් ඔබ ඒක අහලා රිසිට් එක ගන්න. එහෙම නැත්නම් ඔබට බොන්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා රෙෆරන්ස් චෙක් කරගන්න පුළුවන් බොන්ඩ් එක ලොන්ච් කළාද කියලා. ටෙක්නිකල් ඉෂුස් තියෙන වෙලාවල් තියෙනවා බොන්ඩ් සෙන්ටර් එකේ. මොකද මේක කොහොම ඉලෙක්ට්‍රොනිකලි සිස්ටම් එකක් අපි හදලා දෙන්නේ. මේ ළඟදී අපි ඒ වගේ සිදුවීමක් වුණා. මේ බොන්ඩ්ස් ලොන්ච් කරලා ඒ පැත්තෙන් පෙන්නන්නේ නැහැ, මේ පැත්තෙන් ලොන්ච් කරලා ඔය වගේ දේවල් තියෙනවා. හැබැයි ඒ මොන දේ වුණත් ඔබගේ මුදල් වලට කිසිම මේ දෙයක් වෙන්නේ නැහැ. මොකද 90%ක් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ෆර්ම් න්ිව්සීලන්ඩ් වල රන් වෙන්නේ ට්‍රස්ට් account එකක් ඇතුළුව ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකකින්. මැනුවල් සිස්ටම්ස් මොකුත් නැහැ. හැම දෙයක්ම ඉලෙක්ට්‍රොනිකලි ලොන්ච් වෙන්නේ. ඉතින් සල්ලි හෙට මෙහෙට වෙලා තිබ්බොත් බොන්ඩ් සෙන්ටර් එකේදී ඒගලන්ට ඒක ට්‍රේස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ප්‍රධානම දේ බොන්ඩ් එක ලොන්ච් කරන්න ඕනේ සති 4ක් බොන්ඩ් එකේ විසිට් එකක් ගන්න ඕනේ. මේක ප්‍රයිවට් ලෑන්ඩ් ලෝඩ් කෙනෙක් එක කරනකොට සැලකිලිමත් වෙන්න. අහන්න කොහෙටද බොන්ඩ් එක දැම්මේ. මොකද එයාට බොන්ඩ් එක තියන් ඉන්න බෑ ඕගොල්ලන්ගේ කිසිම හේතුවක් මත. ඒක තමයි නම් ප්‍රධානම දේ. හොඳේ ලෑන්ඩ් ලෝඩ්ට බොන්ඩ් එක හොල් කරන්න බෑ. බොන්ඩ් එක ලොන්ච් කරලා තියෙන්න ඕනේ බොන්ඩ් සෙන්ටර් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ ටෙනන්සි ඉවර වෙනකොට හිතන්න මොනා හරි ඩැමේජ් එකක් වෙලා ඔබ කලින් ගිහිල්ලා මොනා හරි ප්‍රශ්නයක් වුණොත් ලෑන්ඩ් ලෝඩ්ට පුළුවන් බොන්ඩ් එකෙන් ක්ලේම් කරගන්න තමන්ගේ අලාභ. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එකක් ඇක්ටිවේට් කරගන්න ඇක්සස් ෆී එක ගෙවන්න, ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සියලුම දේ හරියට කරලා ගිහින් තියනවා නම් ඔබට ඔබේ බොන්ඩ් එක ආපහු හම්බ වෙනවා ඔබ ප්‍රොපර්ටි එකෙන් ගියන් පස්සේ. ඒක තමයි රූල් එක. 2 weeks in advance rent එක අපි ගෙවන්නේ මොකද න්ිව්සීලන්ඩ් වල ගොඩාක් ප්‍රොපර්ටි 99%ක් මෝගේජ් තියෙන. ඉතින් ඒ ලෑන්ඩ් ලෝඩ්ට තියෙන ඇෂුරන්ස් එක සහ ඔබ රෙන්ට් එක ගෙවන්න සතියක් පරක් වුණොත් දෙකක් පරක් වුණොත් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ෆර්ම් එකක් විදියට අපිට පුළුවන් කතා කරලා ඔබගේ ඒ පේමන්ට්ස් අරේන්ජ්මන්ට් දාලා වැඩේ බැලන්ස් කියන්නේ ඒ දේ ඔබවත් ලෑන්ඩ් ලෝඩ්වත් අපහසුතාවයකට පත් නොකර කරගන්න අපිට සති දෙකක කාලයක් මැද්ද ඉතුරු වෙනවා ඔබ සති දෙකක් ඉදිරියෙන් ඉද්දි. ඒකින්ද අපි ඒක ඉන්න තමයි 2 weeks in advance ගන්නෙ. දැන් ඕක තමයි සාමාන්‍ය නවසීලන්තේ ක්‍රමය. ඔබ අලුතෙන් නම් මෙහෙට ඇවිල්ලා ඉන්නේ ගෙවල් වලට ඇප්ලයි කරනවා ගෙවල් හම්බෙන්නේ නැත්තම් රෙන්ටල් හිස්ටරියේ ප්‍රශ්නයක් තියෙනවානේ එතකොට එහෙම දෙයක් තියෙද්දි මම කලින් කියලා දුන්නා වගේ රෙන්ටින් ඇඩ්වාන්ස් සති 6කට මාසෙකට එහෙම නැත්තම් මාස 3ක රෙන්ට් එක මං අප්‍රන්ට් ගෙවුවොත් මගේ සල්ලි සේෆ්ද එහෙම ප්‍රශ්නයක් තියෙනවද ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ෆර්ම් එක හොඳයි නම් ඔබ විශ්වාස කරන්න පුළුවන් රෙපියුටඩ් ෆර්ම් එකක් නම් කිසි දෙයකට බය වෙන්න එපා ඔබට ඒ දේ කරන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ ඔයා රෙන්ට් එක කලින් ගෙවුවෙන් පස්සේ ඔයාට ස්ටේට්මන්ට් එක හම්බ වෙයි ඒකත් එක්ක ඔබට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතන ඔබ කුලිය ගෙවීම පැහැරහැරියොත් ඔබගේ අතින් ගෙදරට ඩැමේජ් එකක් වුණොත් ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි ඔබට කලින් යන්න වුණොත් ෆික්ස් ටර්ම් එකක් සයින් කළා ඔබට කියන්න පුළුවන් ප්‍රොපර්ටි මැනේජර්ට මගේ බොන්ඩ් එකට ඕගොල්ලෝ යූස් කරන්න ඒ සතිය අතර රෙන්ට් එක ඕගොල්ලන්ට ගන්න කියලා ඔබට ඒ ડોකියුමන්ටේෂන් සයින් කළා ඒ දේ කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔබ යාලාභ පාඩු හානි වලට ගෙවලා බොන්ඩ් එක ඕගොල්ලන්ට ගන්නත් පුළුවන් ওই දේ තමයි බොන්ඩ් එකේදී වෙන්නේ මගේ ප්‍රධානම මෙතනදි මට කියන්න ඕන දේ ලංකාවෙන් එන ඔබට බය වෙන්න එපා බොන්ඩ් එකේ සල්ලි නැති වෙන්නේ නැහැ. හැබැයි ඔබගේ වගකීම තමයි බොන්ඩ් රිසිප්ට් එක ඉල්ල ගන්න එක. එතකොට සල්ලි වෙලින්ටන් වල තියෙන බොන්ඩ් සෙන්ටර් එකේ නම් තියෙන්නේ ඔබට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ ප්‍රොපර්ටි මැනේජර් මාරු වෙන්න පුළුවන්. මේ දේවල් වෙන්න පුළුවන්. සමහරට ඔබ ඉන්න ගේ විකුණන්න පුළුවන්. ඒ බොන්ඩ් එක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් අනිත් හැම වෙලේම. ඒකින්ද ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ප්‍රොපර්ටි එකට ඇප්ලයි කරනකොට ඔබ හිතන්න ඩොලර් 1000යි නම් රෙන්ට් එක මම උදාහරණයක් විදිහට කියන්නම් ලේසියි ඉඳ කැල්කියුලේට් කරන්න අපිට රෙන්ට් එක ඩොලර් 1000යි නම් හැම වෙලේම ඔබගේ අතේ ඩොලර් 6000ක්වත් තියෙන්න ඕනේ මේ වැඩේ කරගන්න. මොකද 2 weeks rent in advance plus 4 weeks bond. එතකොට සති 6ක රෙන්ට් එක අපි අප්‍රන්ට් ගෙවන්න ඕනේ. ඒ විදිහට තමයි ඔය බොන්ඩ් එකේ වැඩේ වෙන්නේ.
ඉතින් අද දවසේ අපත් සමග එකතු වූ ද වර්ක්ස් රියල් එස්ටේට් අධිපති ජීවන් දෙල්වල්ගේ මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජන්මභූමිත් සමග එකතු වුණාට.
එහෙනම් නිරෝෂි බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට නැවත නැවතත්.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
104.6 Planet FM.
The Eating Disorders Association offers support and information to anyone affected by an eating disorder. Support groups for family, friends, sufferers and carers meet monthly. Call 0800-2-EDANS, that's E-D-A-N-Z, or visit ed.org.nz. Support, education, advocacy, recovery.
វិទ្យុសំឡេងខ្មែរប្រចាំទីក្រុងអូកលែន
សូមបងប្អូនអញ្ជើញបានស្ដាប់វិទ្យុសំឡេងខ្មែរជារៀងរាល់ថ្ងៃអង្គារនៅម៉ោង 2:10 នាទីរសៀលដល់ម៉ោង 2:15 នាទីនិងថ្ងៃព្រហស្បតិ៍ពីម៉ោង 11:35 នាទីដល់ម៉ោង 1:30 នាទី
វិទ្យុសំឡេងខ្មែរនាំមកនូវព័ត៌មានជាតិនិងអន្តរជាតិអមដោយបទចម្រៀងពីរោះព្រោះបើសិនបើលោកអ្នកខកខានសូមអញ្ជើញបើកតាមអ៊ីនធឺណិត www.planetojo.org.nz/samlengkhmae
វិទ្យុសំឡេងខ្មែរប្រចាំទីក្រុងអូក្លែន
អំពីតាមលឧបករណ៍அன்பர் இயேசுவின் இனிய நாமத்தில் நிறைவான வாழ்த்துக்களுடன் அன்பின் குரல் நிகழ்ச்சியை அறிமுகப்படுத்துவதில் மிகுந்த மகிழ்ச்சி. அன்பின் குரல் ஒவ்வொரு வெள்ளிக்கிழமை காலை 8:10 மணிக்கு ஒலிக்கிறது. கேட்டு மகிழுங்கள். அன்பின் குரல் உங்களின் நிகழ்ச்சி, உங்களுக்கான நிகழ்ச்சி. கேளுங்கள், பயன்பெறுங்கள். உங்கள் அன்பர்கள் நண்பர்களுக்கும் அறிமுகப்படுத்துங்கள். அன்பின் குரல் உங்கள் இல்லத்திலும் உள்ளத்திலும் என்றும் ஒலிக்கும். அன்பின் குரல்.
Listen for an hour of Janmabhoomi in Sinhala at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Wide open sea.
Such a green city.
It's big, it's new, and it's different.
I love the bush.
Everything is happening here in Auckland.
Just about everywhere, you can see the water.
It's a sparkling city.
Loving Auckland, our diverse city.
104.6 Planet FM.
Welcome to Samut Sari, broadcasting from 104.6 Planet FM every Sunday afternoon from 4:20 p.m. to 5:20 p.m. Bringing you public service and community news,
Philippine news and showbiz balita,
cultural tidbits, guests interviews, mini documentaries,
karagdagang ulat at balitang palaro,
pop music and original Filipino music,
and anything and everything Filipino.
Need a break? Join Mariska and Kara for